ගරුජේදස රාජපක්ෂ ඇමතුමා.
ගරු සභාපතිතුමනි, අද දින ආගමික සහජීවනය පිළිබඳව අපේ ගරු මන්ත්‍රීතුමල්ලා ඉතාමත් වැදගත් අදහස් රාශියක් ඉදිරිපත් කරනු ලැබුවා. අපි රටක් දියුණු කරන්න කටයුතු කරනකොට කුමනාකාරයේ සංවර්ධන ව්‍යාපෘතීන් ඉදිරිපත් කෙරුවත් ඒ රටේ සාමය සහජීවනය නැමති නම් ඔය එකකින්වත් අපිට ප්‍රතිඵලයක් වෙලා ගන්න බැරි වෙනවා. අපි දන්නවා අපේ රට අවුරුදු 453කට වැඩි කාලයක් යුරෝපීය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පවතින කාලෙදී අපේ රටේ තිබුණු සහජීවනය නැති කිරීම සඳහා නොයෙකුත් ක්‍රමවේද උපක්‍රම ඒ සුදු පාලකයෝ මේ රට තුළ ක්‍රියාත්මක කළා. අපිව භාෂාමය වශයෙන් බෙදුවා, ජාතීන් වශයෙන් බෙදුවා, ආගම් වශයෙන් බෙදුවා, ව්‍යවස්ථාදායකට නියෝජිතවරු තෝරන එක පවා ආගම, ජාතිය, භාෂාව පදනම් කරගෙන උඩරට පහතරට විදිහට බෙදලා ඒ ප්‍රදේශ නියෝජනය කරන විදිහට මේ ජාතික සමගිය නැතිකිරීම තුළ පමණයි විදේශීය පාලකයන්ට මේ රට පාලනය කරගෙන යෑමට හැකියාව තිබුණේ. ඒ යාන්ත්‍රණය, ඒ උදවිය බොහොම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළා. අපේ රටේ ජාතික නායකයෝ එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වය යටතේ මේ රටේ ජාති, ආගම්, භාෂා ભેදයකින් තොරව, උඩරට පහතරට ભેදයකින් තොරව සියලු දෙනා ඒකරාශි වුණා මේ තිබෙන මහ තර්ජනයෙන් ගොඩ එන්න. 1948 වෙනකොට ඒ මුතුන් මිත්තන්ගේ කැපකිරීම නිසාම අපිට මේ රටේ යම්කිසි මේ රටේ ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ලබා ගන්න පුළුවන්කම තිබුණා. අපේ රටේ ජීවත් වන සියලුම ජනතාව ඉතාමත්ම සුභවාදීව සුභ ප්‍රාර්ථනා දල්වගෙන තමයි බලාගෙන හිටියේ. නිදහස ලබා ගත්තට පස්සේ අපේ රටේ ජාතික සමගිය, ආගමික සමගිය මේ සියල්ල ඇති කරලා මේ රට අලුත් මාවතකට, අලුත් සංවර්ධන ගමනකට, ජනතාවට සුඛිත මුදිත සමාජ ක්‍රමයක් ගොඩනගා ගන්න හැකි වාතාවරණයකට යන්න පුළුවන් වෙයි කියලා. නමුත් 1948 ඉඳලා අවුරුදු 70කට කිට්ටු වෙන්න අපිට ආපසු හැරිලා බලපුවාම එම සතුටු වීමේ හැකියාවක් නැහැ. හේතු කුමක් වුණත් අපි දන්නවා අපේ රට වරින් වර අඩියක් දෙකක් ඉස්සරහට ගන්නකොට අඩියක් දෙකක් ආපස්සට ඇදෙනවා. අපි දන්නවා 1971 ඒ තරුණ නැගිටීමත් එක්ක අපේ රටේ 10-12,000 තරුණ තරුණියෝ තමන්ගේ ජීවිත අහිමි කරගත්තා ඒ සටන් තුළ. නැවත වතාවක් 87-88 එනකොට අපේ රටේ වටින ජීවිත 60-70,000 අපේ රටේ ඒ ජනතාවට අහිමි වුණා. ඒ වගේම භාෂාමය ප්‍රතිපත්තිය උඩ, ජාතිමය ප්‍රතිපත්තිය උඩ අපිට ඇති වෙලා තිබුණු ඝට්ටනය තුළ අවුරුදු 30ක සාපලත් යුද්ධය තුළ අපේ රටේ වටින ජීවිත 60-70,000 අපිට අහිමි වුණා. මේ නැතිවෙච්ච ජීවිත සියලුම ජීවිත ශ්‍රී ලාංකික පුරවැසියෝ ශ්‍රී ලංකාවට වටින සේවයක් කිරීමේ හැකියාව, ශක්තිය තිබිච්ච පුජ්‍යලයෝ. ඉතින් ඒක නිසා අපි බොහොම දුක් විඳපු ජාතියක්, ශ්‍රී ලාංකික ජාතිය කියන්නේ බොහොම හෙම්බත් වෙච්ච ජාතියක්, අපිට ආපහු අර පරණ තත්ත්වයට යන්නට බෑ. අපේ ඉතිහාසය, අපි ආඩම්බරෙන් කරන කතා කරන ඉතිහාසය ලියවිලා තියෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ කඳුලෙන්, දහඩියෙන්, රුධිරයෙන් තමයි මේක ලියවිලා තියෙන්නේ. ඒක නිසා එහෙම රැකගෙන ආපු මේ රට තවදුරටත් අරාජික වෙන්න ඉඩ තියෙනවයි කියලා කියන්නේ අපිට අනාගතයක් පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් තියාගන්න බැරි තත්ත්වයක්. අපි දැක්කා පසුගිය රජයේ කාලය තුළ මේ ආගමික අන්තවාදී ක්‍රියාකලාපයන් තුළ මේ රටේ සාමය සමගිය අහිමි වෙලා ගියා. අපි එදා දැක්කා ඒ ආණ්ඩුව තුළම ඒ ආණ්ඩුවේ ඇමතිවරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිටුවට ගිහිල්ලා වාර්තා ඉදිරිපත් කරනවා අපේ රටේ ආගමික සහජීවනය නැහැ, අපේ රටේ ආගමික ස්ථාන විනාශ වෙනවා, ඒක නිසා යම් යම් මැදිහත් වීමක් බලාපොරොත්තුෙන් ඒ කරුණු ආණ්ඩුව තුලින්ම ඉදිරිපත් වුණා. ඒක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. අපි දන්නවා මේ තත්ත්වයන් වළක්වා ගැනීම පිණිස මේ රටේ ජනතාව පෞගිය අවුරුද්දේ දෙසැම්බර් 8 වෙනිදා ඓතිහාසික තීන්දුවක් ගත්තා. මේ තීන්දුව ගැනීමේදී මූලික පදනම වුණේ අපේ රටේ බොහෝ දුගී දුප්පත් ජනතාව හිටියත් කන්න දෙන්න බොන්න දෙන්න මේ ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න එක නෙමෙයි ජනතාවගේ මූලික බලාපොරොත්තු බවට පත් වෙලා තිබුණේ. මේ රටේ සාමය, සමගිය, නිදහසේ ජීවත් වෙන්න තියෙන අයිතිය, නිදහසේ කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්නට තියෙන අයිතිය, ඒවා රැකදෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ දේශපාලන වෙනස සිද්ධ කරේ. ඉතින් ඒ නිසා අපිට වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා නැවත වතාවක් මේ රටේ එවැනි අසහනකාරී තත්ත්වයන් නැති නොවන විදිහට වග බලා ගන්න. ඒ සඳහා මූලික වශයෙන් අපේ රටේ නීති රාමුවේ යම්කිසි වෙනසක් ඕනයි කියන එක අපි නෙමෙයි මුලින්ම පටන් ගත්තේ. ඒ වෙනස කරනවයි කියපු නිසාම තමයි මේ රටේ 1994න් පස්සේ බිහිවෙච්ච හැම ජනාධිපතිවරයෙක්ම බිහි වුණේ ඒ වෙනස කරනවයි කියලා ජනතාවට දුන්න පොරොන්දුව නිසා. මේ රටට සාපයක් වෙච්ච ආණ්ඩුක්‍රම විවස්ථාව, විධායක ක්‍රමය, මැතිවරණ ක්‍රමය, ප්‍රමුඛතා ලැයිස්තුව මත 6 මාසිකින් අහෝසි කරනු ලැබේ කියන පදනමෙන් තමයි මේ වෙනස පටන් ගත්තේ 1994. යම් යම් අවාසනාවන්ත සිද්ධි නිසා මේව කරගන්න බැරි වුණා. නමුත් අපි අපේ රටේ ඉතිහාසයේ නිර්මාණය වෙච්ච කුඩාම ආණ්ඩුව 47 දෙනෙකුගේ ආණ්ඩුව විදියට අපි එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබුණා. ඉතාමත්ම සාමකාමීව මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමාලගේ ආශිර්වාදය ඇතුව 19 වැනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ රටේ ජනතාවගේ අභිලාෂයන් එක්තරා ප්‍රමාණයකට සන්තර්පණය කරන්න. එක්කම අපි කවුරුත් පොරොන්දු වෙලා තියෙනවා අපේ රටේ මූලික නීති රාමුව වෙනස් කරන ඒ ක්‍රමවේද හඳුන්වා දීම සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය. දැන් ඒ කටයුතු සාර්ථකව සිදු කරමින් තිබෙන මොහොතේ අපිට පේනවා මෙම අපේ ක්‍රියාදාමයන් කඩාකප්පල් කරන්න යම් යම් දේශපාලන බලවේග ක්‍රියාත්මක වෙනවයි කියන කාරණය. ඒ සඳහා මුලටම ඉදිරිපත් කළ තියෙන කාරණය තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බෞද්ධයන්ට තියෙන අයිතිය නැති කරනවා, බෞද්ධාගමට තියෙන ප්‍රමුඛස්ථානය මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරලා තියෙනවා, අපි තාම අකුරක්වත් කෙටුම්පත් කරලා නැති ව්‍යවස්ථාව පිළිබඳව මෙවැනි විවේචන ඉදිරිපත් කරනවා. අපි ජනතාවට කියනවා මේ පිළිබඳව සැකයක් සංකාවක් තියාගන්න ඕමනාවක් නැහැ. මේ රටේ මේ ද්‍රවිඩ ජනතාව, උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන නායකයෙක් වගේම මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා බොහොම ගෞරවනීය විදිහට ජාතිය අමතල ප්‍රකාශයක් කළා. බෞද්ධයන්ට තියෙන උරුමයේ අයිතිය නැති කරන්න උවමනාවක් නැහැ, ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඒ වගේම අතිඋතුම් රදගුරුතුමා, කාඩිනල්තුමා බොහොම පැහැදිලිව ප්‍රකාශයක් කරා බෞද්ධයන්ට තියෙන උරුමය රකින්න ඕන, ඒක ඉවත් කරන්න එපයි කියලා. එහෙමනම් දැන් කාටද මේ උවමනාව තියෙන්නේ? මේ උවමනාව මේ රටේ කාටවත් නැහැ. සමහර මංකොල දේශපාලඥයින්ට මේ ජාතිවාදය, ආගම්වාදය තමන්ගේ පැවැත්ම සඳහා තියෙන ඔක්සිජන් එක. මේ ඔක්සිජන් ටික ගියොත් හැම පැවැත්මක් නැහැ. ඒක නිසා අද ඉතාමත්ම කනගාටුවෙන් වුණත් කියන්නට ඕන සමහර දේශපාලඥයෝ ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ රටේ ජන ජීවිතය අවුල් කරන්න, ජාතික සමගිය නැතිකරන්න. මේ තත්ත්වය දකුණේ විතරක් නෙමෙයි, මේ තත්ත්වය උතුරෙත් තියෙනවා. අද අපි දැක්කා උතුරේ මහඇමතිතුමා උතුරු පළාත් සභාවට යෝජනාවක් සම්මත කරනවා උතුරේ පන්සල් හදන්න දෙන්නේ නැහැ කියලා. අපි එතුමගෙන් අහනවා එතුමට එහෙම බලයක් දීලා තියෙන්නේ මොන නීතිය යටතේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේද? නැත්නම් වෙන පනතක් යටතේද? මොන බලයක්ද එතුමා පාවිච්චි කරලා මේ යෝජනාව ගෙනාවේ? ඒකෙන් උතුරු පළාත් සභාව හැල්ලුවට ලක් වෙනවා. එවැනි යෝජනාවක් සම්මත කරයි කියලා ඒකේ නීතිමය වළංගුභාවයක් නැහැ. ඒකේ නීතිමය වළංගුභාවය පිළිගන්න අපි කවුරුත් සූදානම් නැහැ. ඒ යෝජනාව කුණු කූඩේට යන එක විතරයි අවසානයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ පළාත් උතුරු පළාත් සභාවම හැල්ලුවට ලක් කිරීමක් තමයි එතුමා කළේ. එතුමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් විදිහට අපි කාගේ ගෞරවයට පාත්‍ර වෙච්ච විනිශ්චයකාර තුමෙක්. නමුත්
ගෞරව අමචර් අவர்களே, வடக்கு மாகாண முதலமைச்சர் தயவு செய்து நீங்கள் தவறாக அவரை நினைக்க வேண்டாம். அவருடைய குழந்தைகள் ரெண்டு பேருமே பௌத்த மதத்தைச் சேர்ந்தவர்களை தான் திருமணம் செய்திருக்கிறார்கள். அவர் நீண்ட காலமாக பிறப்பில் இருந்த ஒரு கொழும்போடையே வாழ்ந்த ஒருவர். ஆகவே அவர் பௌத்த மதத்துக்கு ஒரு காலம் எதிரானவர் அல்ல. அவர் நயனாதீவு நாகதீப விகாரையில் சென்று வணக்கம் கூட செலுத்தியிருக்கிறார். அவர்கள் வடக்கு கிழக்கில் எங்கேயும் பௌத்த விகாரைகளை அமைக்கக்கூடாது என்ற தீர்மானம் எதுவும் வடக்கு மாண சபையில் கொண்டுவரப்படவில்லை. ஆனால் பௌத்தர்கள் இல்லாத இடத்தில், சிங்கள மக்கள் இல்லாத இடத்தில், தமிழர்களே 100% வாழுகின்ற ஒரு இடத்தில் ஏன் வலுக்கட்டாயமாக அவர்களுடைய மனநிலைகளை பாதிக்கக்கூடிய வகையில் புதிதாக பௌத்த ஆலயங்களை அமைக்க வேண்டும் என்பதைத்தான் அவர்கள் கேட்கிறார்கள். இது நான் உட்பட இங்க இருக்கிற தமிழர்கள் கூட சிந்திக்கிறார்கள். இங்கே ஒரு தமிழர்கள் இங்கே
கொழும்பிலே
தயவு செய்து நீங்கள் தவறாக இதனை பதிவு
செய்யாதீர்கள். சபாபதி துமணி அப்படி பலாத் சபாவட்ட தீன பலத்தில் முன்னோது கீழே ஆண்டு கிரம விவசாய 157 පැහැදිලිව තියෙනවා. එහෙම
මෙතුමා කියපු විදිහට ඒ ප්‍රකාශය ඔබතුමාර කියපු විදිහට TN එකේ සමාජිකයෙක් ඔහු ඒ අනුව තමයි මේ මහාමැති ධූරය දරන්නේ. එතකොට මෙතෙන්දි තියෙන වගකීමක් යුතුයකමක් එයාට කියන්න මේක අපි පිළිගන්නේ නැහැ මේ හේතුව නිසා කියලා. හැබැයි 100%ක් ජනවර්ගයේ ඉන්වයි කිව්වහම මේකේ 15,000ක් 18,000ක් සිංහල මිනිස්සුන් හිටපු අතර 97,000ක් මුස්ලිම් ජනතාව හිටපු පළාතක්. අද ඒ සම්පූර්ණ එත්නික් පෙන්සිනේ සියලු දේ කරලා දැන් කීවහම මේක 100%ක් කියලා හරි අසාධාරණයි.
හරි, දැන් එතන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමන්ලා දෙන්නටම. ගරු සභාපතිතුමනි, මාගේ කාලය ටිකක් සීමිතයි. I will reply to you.
முஸ்லிம் மக்கள் இதுவரைக்கும் யாரும் அங்கு குடியேற வேண்டாம் என்று தடுக்கவும் இல்லை, அல்ல அவர்கள் குடியேறுவதற்கான எந்த தடைகளும் இல்லை. நாங்கள் அவர்கள் குடியேறுவதற்கான முழு முயற்சிகளை மேற்கொண்டிருக்கிறோம். ஆகவே 2009 95 பிறகு யாழ்ப்பாண மாவட்டம் இலங்கை ராணுவத்தின் கட்டுப்பாட்டில் தான் இருக்குது. இப்பொழுது 2009 பிறகும் அவர்கள் குடியேறுவதற்கு எந்த தடையும் இல்லை. தயவு
செய்து கரு சபாபதி துமணி ஒரு காரணம் தமாய் மம என்ன சூதானங்குனே மம கியூவா சமஹராயட்ட මේ ජාතිවාදය තමයි ඔක්සිජන්. ඒ උදවිය බැඳලා තියෙන සිංහලද දෙමළද මුස්ලිම්ද හින්දුද බෞද්ධද කියන කාරණේ නෙමෙයි. දැන් උදුරේ මහාමැතිතුමාට තියෙන ප්‍රශ්නේ අපි ගරු කරනවා විපක්ෂ නායකතුමාට සහ TN එකේ මන්ත්‍රීතුමාලා කණ්ඩායමටම. මොකද මේ කණ්ඩායම එහෙම තත්වයක් අරගෙන නැහැ. අද උතුරු නැගෙනහිර පළාතේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන ජාතික දේශපාලඥයෝ කියන්නේ ඔබතුමන්ලා. එනිසා අපි ඔබතුමන්ලට ඒ මහජන නියෝජිතවෙන්ද ගරු කරනවා. ඔබතුමන්ලා ඒ තත්ත්වය විපක්ෂ නායකතුමා එහෙම තත්ත්වයක් අරගෙන නැහැ. නමුත් අද ප්‍රාදේශීය දේශපාලනයේ දෙන උතුරේ මහමැතිතුමා ප්‍රමුඛ සමහර දේශපාලඥයන්ට අද ද්‍රවිඩ ජනතාවට පෙන්වන්න ඔප්පු කරන්න උවමනා වෙලා තියෙනවා. බට් නොත් ඔපොසිෂන් ලීඩර්. එතකොට ඒගොල්ලන්ට උවමනා කරලා තියෙනවා පෙන්වන්න මේ ජාතික දේශපාලඥයන්ට වැඩි උඩින් තමයි අපි ඉන්නේ. අපි තමයි ද්‍රවිඩ ජනතාවගේ ගැලුම්
කරන්නේ. එක්ස්කියුස් මී, තමිල් මොළිපෙරපු இடைநிறுத்தப்பட்டிருக்கிறது.
ஆයක කරුණාකරලා ඒ පහසුකම් සපයන්න. එතකොට අපි ඇතරම ගරු මන්ත්‍රීතුමන්ලා ඔබතුමාලාගේ මැදිහත් වීම පිළිබඳව මම සතුටු වෙනවා. හැබැයි අපිට තියෙන එකම අරමුණ මේ අතීතයේ පිළිබඳව අපි නැවතත් අතීතයට සාප කර කර අඳුරට යන එක නෙවෙයි. අතීතය වැරදුනා. අතීතයේ සිංහලට දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට හැම ජාතියටම වැරදුනා. ඔයි හරි තැනක වැරදිලා තියෙනවා. මේ වැරද්ද ඔලුප්ප ඔලුප්ප අපි තවදුරටත් හැපීම නම් වෙන්නේ. ඒ කියන්නේ ඒ අගාධෙම තමයි අපි ඉන්නේ. දැන් මේ සියලු අදහස් ප්‍රකාශ කරන්නේ නැවතේ අගාධෙට යන්න නෙමෙයි. අපි මෙතනින් එළියට එන්න ඕන. අපි මේ රටේ ස්ථාවර සාමයක් ඇති කරන්න ඕන. අපේ රටේ ජීවත් වෙච්ච ජනතාව බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි මේ සියලු දෙනාම ශික්ෂණය ලැබපු බොහොම ලෝකයට ආදර්ශවත් ජීවත් වෙච්ච ජනතාව කුමන කුමන හේතු නිසා පස්සේ කාලෙදී මම අර කිව්වා වගේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉඳලා අපිව බෙදලා තිබුවා. තාමත් ඒ බ්‍රිතාන්‍ය ජාතිකයෝ අපිව දාපු මඩ වගුරෙන් අපිට ගොඩ එන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. මේ 30 අවුරුදු යුද්ධයට හේතුවත් ඒක. ඒ බෙදිල්ලෙන් තමයි පටන් ගත්තේ. ඉතින් දැන් අපිට උවමනා කරලා තියෙන්නේ ඒක නෙමෙයි. අපිට මේකෙන් ගොඩ එන්න ආණ්ඩු ක්‍රමවස්ථාවේ නැනේ 154 කිව්වේ පළාත් සභාවල තියෙන බලතල. එන්නේ. ඔව් මේ ප්‍රශ්න ගොඩක් ආවා. නෑ මම කිව්වේ පැහැදිලිව පළාත් සභාවල තියෙන බලතල මොනවද කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. ඒකට උපලේඛන දාලා තියෙනවා. එතකොට මේ වගේ යෝජනාවක් පළාත් සභාවකට ගේන්න කිසිම ආකාරයේ බලතලයක් දීලා නැහැ ව්‍යවස්ථාවේ. ඒ නිසා ව්‍යවස්ථාවෙන් පිට කරන දෙයකේ නීතිමය වළංගුතාවයක් නැහැ කියන කාරණේ තමයි මම මතක් කරේ. එහෙම බලයක් නැති කාරණයක් පිළිබඳව යෝජනා සම්මත කරපුවාම යම්කිසි පළාත් සභාවක් ඒ පළාත් සභාව හැල්ලුවට ලක් වෙනවා. මොකද ක්‍රියාත්මක කරන්න බැරි යෝජනා ගැන පළාත් සභාවක් වලට ජනතාවට පේත්තු ගැන්වෙනවා. ඉතින් ඒක නිසා මම කිව්වේ ඒක ප්‍රඥා ගෝචර ක්‍රියාවක් නොවේ කියන කාරණය. අනිත් එක එතුමාට අපි මතක් කරන්න ඕන අර විජිතේරත් මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ සිංහල බහුතරයක් බෞද්ධ බහුතරයක් ඉන්න පළාත් සභාවවල කවදත් එහෙම එහෙම අන්තවාදී යෝජනාවල් ගෙනල්ලා නැහැ මේ දක්වා. ඉතින් ඒක නිසා එතුමාට වගකීමක් තියෙනවා සිංහල බෞද්ධ ජනතාව ප්‍රකෝප නොවන ආකාරයට කටයුතු කරන්න. එහෙම කරොත් තමයි එතුමාගේ වටිනාකම තියෙන්නේ.
ගරු ඇමතුමා කාලය අවසන්යි.
මට තව විනාඩි 10ක් 15ක් දෙන්න අපේ සභානායකතුමා හැලැස්ති කර හදලා දෙන්න. මට මේ ගරු මේ ගරු සභාපතිතුමනි මට අර ඒ පැත්තට දෙන වෙලාවට අවශ්‍යයි. මයික් මයික් එක ගන්න.
අලුත් අලුත් විවස්සා සම්පාදනයේ පෙරෆරි සෙන්ටර් පෙරෆරි එක නීතියද දන්නේ නැතාම යෝජනාවක් පමණයි. එහි සම්පූර්ණයෙන්ම ආණ්ඩුකාරවරයා පත්කිරීමේ බලතල ලබලා දීලා තියෙනවා මහමැතිවරයාට.
කිසිම දෙයක් දීලා නැහැ.
නෑ නෑ මං කියන්නේ මෙහෙම යෝජනාව.
නෑ යෝජනා තියෙනවා විකල්ප 1 2 3 4 5.
යෝජනාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ යෝජනාවල් සම්බන්ධව මතවාදයක්
තියෙන්නේ. නෑ ඒ යෝජනාවක් නෙමෙයි ඒක වார்த்தාවක් අපිට ලැබිලා තියෙනවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් ඉන්නවා මේ හියුම් කමිටුවේ. කිසිම අපේ යෝජනාවක් නැහැ. යෝජනාව එක එකයි ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ අපිත් මේව බලලා අපිත් මේ සුදුසුයි කියන වார்த்தාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ සියල්ල කුමක් විය යුතුද කියලා තීන්දුව කරන්නේ ඔබතුමාලයි අපි මේ සභාව ඇතුලේ. ඒක නිසා හැබැයි බොහොම පැහැදිලිව කියනවා අපි 2014 මේ අලුත් ව්‍යවස්ථාවක් එනවායි කියලා එක්සත් ජාතික පක්ෂයේ විදිහට අපි යෝජනාවලියක් රටට ඉදිරිපත් කරා. ඒ ස්ථාවරය අපි වෙනස් කරලා නැහැ. බෞද්ධ මේ රටේ බෞද්ධ ආගම සංරක්ෂණය කරනවා පෝෂණය කරනවා ප්‍රමුඛ ස්ථානය දෙනවා කියන වගන්තියේ 9 වෙනි ව්‍යවස්ථාවේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මොකද එහෙම වෙන්න ඕනේ කියලා මේ රටේ කිසිම ආගමික වෙනත් ආගමික භක්තියක් අදහන කිසි කෙනෙක් එහෙම ඉල්ලන්නේත් නැහැ. මොකද මේ රටේ යම් කිසි උරුමයක් තියෙනවා නම් අපි හිතමුකෝ රුවන්වැලි සෑය කියලා සීගිරිය කියලා. ඒක මේ සිංහල බෞද්ධ අපේ උරුමයක් විතරක් නෙමෙයි. ඒක මේ රටේ උරුමයක්. ඒක ලෝකෙත් උරුමයක්. මේ රටේ ජීවත් වෙන සිංහල බෞද්ධ ද්‍රවිඩ ඉස්ලාම් මුස්ලිම් මේ ඔක්කොම මේ සියලු දෙනාගේ උරුමයක් ඒක. ඉතින් ඒක නිසා අර විජිතේරත් මෙතුමා කිව්වා ලැයිස්තුවේ උතුරු නැගින ප්‍රදේශයේ ඒ වගේ රක්ෂණය කළ යුතු පුරාවස්තු තියෙනවා 276ක්. ඉතින් සමහර ඒවා ඒව කළ යුතු දේවල්. ඉතින් සමහර ඒවා ඒ ස්ථානවල කවුරුවත් නැති නිසා වල් වැදිලා තියෙනවා. නමුත් අපි වැඩපිළිවෙලක් හදනවා. ඒක ඒ හදන්නේ මේ සියලු දෙනාගේම සාමය සමගිය රැකෙන විදියට මේ කාගේ තුරුමයක් විදියට මේ වැල්ලවත්තේ තියෙන හින්දු කෝවිල මේ ලංකාවේ ඉන්න ද්‍රවිඩ හින්දු භක්තිකයන්ගේ උරුමයක් කියලා අපි පිළිගන්නේ නැහැ. ඒක අපේ උරුමයක්. මොකද සිංහල බෞද්ධ මිනිස්සු යන ඔබතුමාලට වැඩිය මේ හින්දු කෝවිල් වලට අපේ කතරගම වාරේ පටන් ගත්තම කතරගමට වැඩිපුර එන්නේ උතුරෙන් එන ද්‍රවිඩ හින්දු ජනතාව. ඒ වගේම තමයි මේ යුද්ධෙන් පස්සේ තමුන්නාන්සලා දැකලා ඇති නල්ලුර් කෝවිලට වැඩියෙන් යන්නේ මේ සිංහල මිනිස්සු. තිරුකේශ්වරම් වලට කෝඩේශ්වරම් වලට යන සිංහල මිනිස්සු. අද හැම පන්සලකම සිව දෙවියෝ ඉන්නවා, ඊශ්වර දෙවියෝ ඉන්නවා, ගණපති දෙවියෝ ඉන්නවා, විෂ්ණු දෙවියෝ ඉන්නවා, මොන දෙවියෝද නැත්තේ කියන්නේ? මේ දෙවිවරු සමහරලාට hina වෙන ඇති මේ ලංකාවේ මෝඩයෝයි කියලා, ගල් මෝඩයෝ කියලා. ගිල බුදුහාමුදුරන්ටත් ඇඳලා, සිව දෙවියන්ටත් ඇඳලා, ගණපති දෙවියන්ටත් ඇඳලා පිහිට වෙන්නේ කියලා තිල්ලලා බාරේකුත් වෙලා, පූජාවට් ටික ඔක්කොම තියලා, පාරට ආවට පස්සේ මේ මිනිස්සු Hinduයි කියලා, බෞද්ධයෝයි කියලා ගහගන්නවා. දෙයයන්ට ලැජ්ජ ඇති මුන්ව පන්සලට එන්නේ මොකටද මේ කියලා අපේ කෝවිලට. අපේ හැම බෞද්ධ පන්සලකම Hindu දෙවිවරු වැඩ ඉන්නවා. අපි දන්නවා Hindu සියලු දෙනාම බුදුහාමුදුරන්ට වඳිනවා ගරු කරනවා. ඉතින් මොකටද මේ කවුරු වෙනුවෙන්ද ගහගන්නේ කවුරු වෙනුවෙන්ද මරාගන්නේ? අපේ සිංහල මේ ලංකාවේ මේ කොළඹ ප්‍රදේශයේ පෞගේ කාලේ මම ගියා උත්සව දෙක තුනකට ගරු මන්ත්‍රීතුමාලා ඒ පන්සල් හදලා දීලා තියෙන්නේ මේ ද්‍රවිඩ හින්දු බැතිමතුන් මේ පන්සල් හදලා දෙනවා. දැන් ඔබතුමා ඉදමක ප්‍රශ්නයක් කිව්වා. ඇත්ත මන්නාරම් ප්‍රදේශ ගිහිල්ලා අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හින්දු භක්තිකයෙකුට අයිති ඉඩම් යම ප්‍රමාණයක් අල්ලගෙන බලෙන් පන්සල හදලා. ඔබතුමාලගේ ගරු මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නය ඇහුවා. මම ඒ ගරු මන්ත්‍රීතුමාත් එක්ක බොහොම සාමකාමීව සාකච්ඡා කරා. ඒ හින්දු භක්තික මහත්මයා හරි ආදර්ශමත්. මේ කාරණේ කියපුවාම ඒ අක්කර දෙක හාමුදුරන්ට පන්සලට දෙන්න එකඟ වුණා. අපි දිසාපතිතුමාගෙන් ඇහුව මේ වෙනුවට විකල්ප අක්කර දෙකක් දෙන්න පුළුවන්ද කියලා. දිසාපතිතුමා කිව්වා දෙන්නම් කියලා වෙන තැනකින්. ඒ හින්දු භක්තික මහත්මයා එතුමාගේ ඉඩම බලෙන් අල්ලන් තමයි හාමුදුරු පන්සල හැදුවේ. ඇත්ත කතාව. හැබැයි ඒක එතුමා පන්සලට දෙන්න එකඟ වුණා. ඉතින් මේ මොකද්ද අපිට සාකච්ඡාවෙන් විසඳගන්න බැරි ප්‍රශ්නේ? ඒක නිසා තමයි පහුගිය දිනවල අපි අතිගරු ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා අපි ආගමික කටයුතු භාර අමාත්‍යවරු හතර දෙනෙක් ඉන්නවා. අපි කමිටුවක් විදිහට රැස් වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු ආගමික නායකතුමන්ලා අපි කැඳවලා සාකච්ඡාවකට ඇවිල්ලා අපි ක්‍රමවේදයක් දැන් හදනවා.
ඔබතුමා කියපු කාරණ සනාථ කරන්න මම මේ පසුගිය අප්‍රේල් මාසේ නාගදීප විහාරස්ථානය සහ යාපනය ගිය වෙලාවේ ඒක තියෙන චිත්‍රයක් අන්න ඇමතුමා මේ ෆොටෝ එක මේක තියෙන එක තියෙනවා. නාගදීප විහාරවාසී භික්ෂුන් වහන්සේලාට වසර 60ක් දානය ලබා දුන් හින්දු බැතිමතුකු ආර් රාමචන්ද්‍රන් මහතා කියලා විහාරස්ථානය ඇතුලේ ඇඳපු චිත්‍ර කීපෙන් එකක ඉන්නවා දෙමළ බැතිමතෙක්. ඒ වගේ මෙතන ඇතුලේ ප්‍රතිමාවක් හදලා තිබෙනවා ඒ නාගදීප විහාරස්ථානයට උදව් කරපු දෙමළ ව්‍යාපාරික මහත්මයෙක්. ඒ නිසා මේ සහජීවනය හැමතැනම තිබිලා තියෙනවා. ඒක දේශපාලන වශයෙන් විනාශ නොකර සිටීම තමයි වැදගත්
වෙන්නේ. ඇත්ත. ඔබතුමා කියපු කාරණේ පිළිගන්නේ නාගදීපේ අලුතින් චෛත්‍යයක් ඉදි කරලා මීට අවුරුද්දකට විතර කලින් මම ඒ විවෘත කරන්න ගියා. ඒ ගිය පෙළගරු සභාපතිතුමනි බාගෙට වැඩිය හිටියේ ද්‍රවිඩ ජනතාව. පන්සලේ සියලු කටයුතු කරේ ඒ ද්‍රවිඩ ජනතාවයි බෞද්ධ ජනතාවයි ඒකට එකතු වෙලා. ගරු රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමා මම ගිය දැන් සති දෙකකට කලින් සේරුවිල අපේ පන්සලේ තිබුණා වස්පින්කමක්. ඒ වස්පින්කමට ඒ පන්සලේ පිරිලා හිටියේ එක හා සමානව සිංහල බෞද්ධ ජනතාව, මුස්ලිම් ජනතාව සහ ද්‍රවිඩ ජනතාව. ඉතින් ඒ ගමට ගියපුවම අපි දැක්කා කොහොමද සංහිඳියාව මුස්ලිම් පල්ලිය යම් දෙයක් සිද්ධ වෙනවා නම් මේ බෞද්ධ ජනතාව ගිහලා උදව් කරනවා. කෝවිලේ වැඩේටත් උදව් කරනවා. ඉතින් මේ සහජීවනේ අපේ රටේ පල්ලෙහා මට්ටමින් ගත්තම සාමාන්‍ය ජනතාව අතර තියෙනවා ගරු සභාපතිතුමනි. මේ ඉහළින් ඉන්න සම්යම් දේශපාලන කුහක දේශපාලන බලවේග විසින් මේව විනාශ කරනවා. ඒ විනාශ කරන්නේ මේ ජනතාවට ආදරේ නිසා නෙමෙයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. මේක තමයි ඇත්ත ප්‍රශ්නේ. අපි මේ ඇත්ත ප්‍රශ්නේ හඳුනා ගන්න ඕන. දැන් මේ යම් කිසි කලහකාරී කටයුතු කරන හැම පැත්තකම අපි ගෙන්නුවා. ගෙනලා සාකච්ඡා කරා. අපි ඉල්ලීමක් කරා. මේක අපේ රට. අපි කාටත් ජීවත් වෙත් තියෙන රට. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කියලා එහෙම වෙනසක් නැහැ. පිට රට ගියපම අපි සෙකන්ඩ් ක්ලාස් සිටිසන්ලා. අපිට පිළිගැනීම ලෝකෙ කිසි රටක ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ මේ අයිතිය රැකගන්න අපේ සමගිය ඕන. අපේ සමගිය නැත්තම් මේ කිසිම දෙයක් අපිට ඔය කියන සංවර්ධනයේවත් ඔය කියන උසස් තාක්ෂණයේවත් ඔය අධ්‍යාපනයේ කියන ඒවත් සතපහක වැඩක් නැහැ. ඒක කාටවත් පළක් නැහැ. ඒ නිසා අපි ආගමික සහ ජීවන වෙනුවෙන් එදත් කතා කරා. ඔබතුමන්ලට මතක ඇති අපි එදා බේරුවල ප්‍රශ්න වෙනකොට මේ සභාවේ ගරු රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමාට මතක ඇති ලක්ෂ්මන් කිරියල්ල අපි තමයි කතා කරේ. අපි තමයි JVP කේ ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීතුමාලා කතා කරා. හැබැයි අපි මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඉදිරියෙන් ඉඳන් කතා කරේ ඒක. එතුමන්ලා වෙන වෙන දේවල් කියද්දි අපි එහාට ගියා. ගිහලා අපි ඒව තරේ හෙලා දැකලා අපි ඒකට විරුද්ධව කතා කරා. ඒ නිසා මේ ආගමික ජාතික සමගිය ඇති කිරීම මේ යම් කිසි ධන කොට්ටාසයකට විතරක් ප්‍රතිලාභ ලැබෙන එකක් නෙවෙයි.
අනබල් මෙම්බර් පොයින්ට් ඔෆ් ඕඩර්.
ඔව්.
ගෞරව නීති අමචර් අවර්களே உங்களுடைய உண்மையான நேர்மையான இன மத நல்லுறவு பற்றியாக நீங்கள் எடுக்கின்ற நடவடிக்கைகளை நாங்கள் வரவேற்கின்றோம். உங்களுக்கு எங்களது பாராட்டுகளையும் தெரிவித்துக் கொள்கின்றோம். உண்மையிலே மட்டக்களப்பு மாவட்டத்திலே உங்களுக்கு தெரியும் அண்மித்த காலமாக நடைபெற்றுக் கொண்டிருக்கிறோம் மதவாத செயற்பாடுகள். நாங்கள் இனவாதத்தையோ மதவாதத்தையோ விரும்பவில்லை. தமிழ் முஸ்லிம் மக்கள் வாழ்கின்ற அந்த மட்டக்களப்பு மாவட்டத்திலே மங்களராமை அம்பட்டிய சுமநத்திர தேரர் என்பவர் சோவித தேரர் போன்ற இந்த நாட்டிலே மதிக்கத்தக்க சோவித சேர்த்த பொழுது இந்த நாட்டில் முஸ்லிம் மக்கள் தமிழ் மக்கள் அதிகமாக அழுதார்கள். நாங்கள் பௌத்த மதத்தை மதிக்கின்றோம். அப்படி இருந்தும் ஒரு சுமணநத்தர தேரர் என்பவர் நீதிமன்றத்தினுடைய நீதிவானுடைய கட்டளையை கூட கிழித்தறிந்து ஒரு தனியார் காணிக்குள் அத்துமுறை உள்நுழைந்தும் இதுவரை அவர் எந்த அடிப்படையிலும் கைது செய்யப்படவில்லை. ஆகவே நீங்கள் ஒரு மிகச்சிறந்த நீதியமைச்சர் என்று அவர் முஸ்லீம் மக்களையும் தமிழ் மக்களையும் மிக கேவலமாக பேசுகிறார். நாங்கள் உணர்கிறோம் இதன் பின்னால் சில அரசியல் சக்திகள் இருக்கிறது. ஆக இந்த நாட்டிலே மீண்டும் ஒரு கடந்த காலங்களிலே இனவாத மதவாதத்தை தூண்டிய அமைப்புகளை தடை செய்யாதான் இந்த நாட்டில் சிறுபான்மை மக்கள் ஒரு நல்லாட்சிக்கு வாக்களித்தார்கள். ஆகவே இந்த விடயத்திலே நீங்கள் சிறந்த நடவடிக்கையை உரிய வேகமாக எடுக்க வேண்டும் என்பதை இந்த இடத்தில்
கேட்டுக்கொள்கிறேன். බොහොම කනගාටුවට පත් වෙනා ඒ වගේ දෙයක් සිද්ධ වීම සම්බන්ධව ඔබතුමා කිව්වා වගේ අපිට ඉතාමත්ම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරලා මේව වළක්වන්න බැරි කමකුත් නැහැ. නමුත් අපි ඊට වැඩිය බලන්නේ මේව සංවේදී කමේ තියෙන බරපතල කම නිසාම අපි හුඟක් උත්සාහ කරන්නේ මේ උදවිය එක තැනකට එකතු කරලා සාකච්ඡා මාර්ගයෙන් මේ ජනතාව අතර තියෙන අවිශ්වාසය නැති කරන්න. ඔබතුමා තත් මම ආරාධනා කරනවා අපි එනවා එතෙන්ට. ඒ නිසා ඔබතුමාලා අපි වරදවා වටහා ගන්න එපා. මොකද ඔබතුමාලට තියෙන වේදනාව වගේම ඒ වේදනාවට වැඩිය වේදනාවක් අපිට තියෙනවා මේ ජාතික සමගිය නැතිවීම පිළිබඳව. ඉතින් ඒක නිසා අපි එනවා එන්නම් ඔබතුමාලත් එක්ක ඒ ස්ථානෙටම ගිහිල්ලා අපි සාකච්ඡා කරමු. මේ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳමු. අපි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මේකට විරුද්ධ නැහැ කියන හේතුව නිසා නෙවෙයි. මේවායි සංවේදිකම වැඩි නිසා අපි විශ්වාස කරන්නේ ඒවා තව ප්‍රශ්න පැටවු ගහන්න දෙන්නේ නැතුව ගොඩින් විසඳ ගන්න. මේක මේ කාලයක් තිස්සේ අපේ රටේ ආපු සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන නිසා තමයි අපිට මේක එකපාරට ලියා ගන්නට බැරි වුණේ.
එහෙනම් දැන්ට විනාඩි 10ක් වැඩිම පුර ආරම්භ වෙනවා.
තව දෙයි අපේ සභානායකතුමා දෙයි.
අන්තිම කතිකයන්
එතුම එතුම දෙයි.
එතකොට අතරපා තියෙන.
ඔව් දෙයි.
තව වෙලාව දෙන්න ගරු සභාපතිතුමනි. අපි we can sit after 6:30.
එතකොට මේ ගරු සභාපති
මාරෙන් පස්සේ අපිට ඉඳ ගන්න පුළුවන්.
ගරු සභාපතිතුමනි දැන් අපි දන්නවා අෆ්ගනිස්තානයේ තිබුණා මේ අපේ බුදු පිළිම. ඉතින් තලෙබාන්වරු ඒවට බොර ගහලා කුඩු කරා. අපි දන්නවා ඉතින් අපේ රටේ සියලුම මුස්ලිම් නායකයෝ මේකට විරුද්ධව පෙළපාල හිටන් ගියා. ඒ ස්ථානවලට ගිහිල්ලා සමහර එම්බසි වලට ගිහිල්ලා විරෝධය පෑවා. ඉතින් ඒ හැම සමගියක් අපේ රටේ තියෙනවා. හැබැයි ඉතින් ඒ සමගිය නැති වෙන්න නොදී අපි තවදුරටත් කටයුතු කරන එක තමයි අනිත් කාරණය. ඊළඟට පෞගිය දවස්වල විශාල ප්‍රශ්නයක් විදියට මතු කරගරු සභාපතිතුමනි මේ ශ්‍රීපාදේ ප්‍රදේශයේ මේ යම්කිසි ඉදිකිරීමක් කිරීම සම්බන්ධව අපි මේක හොයලා බැලුවා. මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ යම්කිසි ජාතිකයේ මේ ගොඩනැගිල්ලක් හැදීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන්නේ පාරිසරික ප්‍රශ්නයක්. ඒක පැත්තකින් ගත්තම එතන තියෙනවා මරේ දියල්ල. අනිත් පැත්තෙන් ගත්තම තියෙනවා ගාඩිමෝ කියන දියල්ල. දෙකේ අනිත් පැත්තේ තියෙනවා මාඋසකලේ ජලාශය. එතකොට මේ සිරිපාද අඩවියේ බෆර් සෝන් එකට යාබදව තමයි මේ මේ ඔය කියන ඉඩම තියෙන්නේ. ඉතින් මෙතන යම් යම් ඉදිකිරීම් කරලා සංවර්ධන කටයුතු නාමයෙන් මේව කරපොත් පරිසර පද්ධතියට විශාල හානියක් වෙනවා. ඉතින් ඒක පරිසර අධිකාරියෙන් අවසරයක් අරගෙන නැහැ. අපි දන්නවා මේ ප්‍රාදේශීය සභාවල ඉන්න සභාපතිලා සමහර නිලධාරියෝ සමහර වෙලාවට මේවයි තියෙන අවශ්‍යතාවයන් පාරිසරික සාධක හරියට අධ්‍යයනය කරන්නේ නැහැ. ඒව සාහිතික තියෙනවද නැද්ද කියලා හොයන්නේ නැහැ. ඉතින් වගකීමෙන් තොරව සමහර අවස්ථාවලදී කටයුතු කරනවා. ඒ නිසා අපි සියලු ආයතන එකට රැස් කරලා මේ පිළිබඳව තීරණයක් අරගෙන තියෙනවා. ඒ නිසා පාරිසරික හානියක් වෙන ආකාරයට මේ කියන්නේ මේ රටේ තියෙන සිරිපාදේ පරිසරයේ අයිති බෞද්ධ සිංහල බෞද්ධයන්ට කියන එකද? නැහැ. මේ පාරිසරයේ තියෙන උරුමය මේ අපි මේ රටේ ජීවත් වෙන අද ඉපදුන ළමයගේ ඉඳලා අන්තිම වයස දක්වා මිනිස්සුන්ට තියෙන උරුමයක්. ඉතින් අපි මේ පරිසරය තමයි ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා මේ පාරිසරික හානියක් වෙන විදිහට අපි ඒ ඉදිකිරීම් කිසිවක් කරන්න දෙන්නේ නැහැ කියන කාරණේත් මේ අවස්ථාවේදී මතක් කරනවා. ඊළඟට
අර ශ්‍රීපාදේ ගාන්ටාරයේගෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීට කලින් ඒක අරගෙන ගියා කියලා ආරංචි වෙලා තියෙනවා. දැන් මොනවද වෙන්නේ කියලා දැනගන්න කැමතියි.
මටත් ඒක ආරංචි වුණා ගරු මන්ත්‍රීතුමා. මාත් තාම හොයනවා ඒක. ඔය කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ගාන්ටාරේ නෙවෙයිනේ.
ඒක නෙමෙයි මම කියන්නේ. මොකද මේක වැදගත්. ඒක අපි
ඒක අපි හොයලා බලමු ගරු මන්ත්‍රීතුමා. ඒක හොය සෙවිය යුතු කාරණයක්.
Order, please.
Yeah.
Garu Kanaka Eratmanthituma Mulasuna Ganno.
Garu Amathuma.
Garu Sabhapathitumani. Then ඒකම මේ විවාදය තුලම අපි ආගෙන හිටියා මේ ජිනීවා දංගෙඩිය පිළිබඳව විදුලි පුටුව පිළිබඳවත් අපේ ගරු මන්ත්‍රීතුමාලා කතා කරා. අපි ජනවාරි 8 වෙනිදා වෙනසට කලින් අපි කිව්වා අපි වගකීම ගන්නවා මේ ජිනීවා දංගෙඩිය ගැනවත් ජිනීවා විදුලි පුටුව ගැනවත් කලබල වෙන්න එපා. අපි ඒක දැන් ගිහිල්ලා නිෂ්ක්‍රීය කරලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ කිසිවෙකුටත් විරුද්ධව දංගෙඩියට යන්න කෙනෙක් අවශ්‍යතාවයකුත් නැහැ විදුලි පුටුවකෙහි ඇත්තෙත් නැහැ දැන් ඒක අපි අයින් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ජාත්‍යන්තර ඒ බලපෑම් වලට අපිට යටත් වෙන්න ඌමනාවක් නැහැ. අනිත් එක තමයි දැන් සමහරු මතයක් කියනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනකොට මේ විදේශිකයන්ගේ බලපෑම් මත විදේශිකයන්ට ඌමනා විදියට හදනවයි කියලා. මම බොහොම පැහැදිලිව කියනවා අපේ ගරු කෙහෙලිය රඹුක්කැල්ල ඇමතිතුමා දන්නවා අපි කටයුතු කරන ආකාරය කිසිම විදේශීය බලවේගයකට ඕන විදිහට අපි නීති හදන්නේ නැහැ. ඒක යුරෝපියන් යුනියද ඇමරිකාවද වෙන රටක්ද කියන ප්‍රශ්නයක් නැහැ. අවසාන වශයෙන් මේක තීන්දුව කරන්නේ මේ ඒකීය රටක් කියන එක නැතු වෙනවා කියන ප්‍රශ්නෙත් දැන් ලොකු බරපතල ප්‍රශ්නයක් කියලා තියෙනවානේ. ඉතින් දැන් ඒකට මම හිතන්නේ මම උත්තර දෙන්න ඕන නැහැ විපක්ෂ නායකතුමාම බොහොම පැහැදිලිව ජනතාවට කිව්වා අපිට ෆෙඩරල් නෙවෙයි ඕන රට විදන්න නෙවෙයි ඕන ඒකීය රටක් දුල අපි සාමකාමීව බලතල බෙදාගෙන ජීවත් වෙමු කියලා. දැන් ඒ කාර්යය දැනටත් කෙරලා තියෙනවා. ධාතුගේ සංශෝධනෙන් ඒක කෙරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ හුඹස් බිය තියාගන්නට කිසි කෙනෙකුට අවශ්‍ය නැහැ කියන එකත් කියන්න ඕන. ඒකම අපේ ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරුවා මේ සමාජ වෙබ් බඩවි ඇතරම මේ ආගමික සංහිඳියාව නැති කරන්න මහා විනාශකාරී කටයුත්තක් කරගෙන යන්නේ මේ සමාජ වෙබ් බඩවි. සියලුම ආගම්වලට අගෞරව කරමින් ශාස්ත්‍රෝන් වහන්සේලාට අගෞරව කරමින් ඒ ආගම්වල ගෞරවනීය පූජකතුමන්ලාට අගෞරව කරමින්
ගරු ඇමතුමා විනාඩි 20ක් විතර වැඩිපුර අරන් තියෙනවා.
තව විනාඩි 3කින් ඉවර කරනවා.
හොඳයි.
එතකොට මේ සියලු දේවල් වලට මේ සමාජ වෙබ් අඩවි හොඳ දෙයකට යොදවනවා නම් හොඳයි. තාක්ෂණය දැනුම වැඩි කරගන්න සමගිය ඇති කරන්න. නමුත් අපේ රටේ අවාසනාවකට වගේ අද අපේ තියෙන ජාතික සංහිඳියාව විනාශ කිරීම සඳහා තමයි මේ කටයුතු සිද්ධ කරගෙන යන්නේ. ඒකම ගරු සභාපතිතුමනි බුද්ධ ශාසන අමාත්‍යවරයා වශයෙන් මම කටයුතු ආරම්භ කරන්නට පෙර අපේ ගරු කථානායකතුමා බුද්ධ ශාසන ඇමතිවරයා විදිහට දීර්ඝ කාලයක් තිස්සේ උත්සාහ කරා විහාර දේවාලකම් පනතේ අත්‍යවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්න මේ 1956 බුද්ධ ශාසන කොමිෂන් වාර්තාවේ පටන් කරපු නිර්දේශ තමයි අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ. ඒකම තේරවාදී කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත. අපි මේ 52 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එක ගැටලුවක් විතරක් තියෙනවා. ඒක අතරමඟදී වෙන වෙනසක් වුණොත් කාර්ක සභා අවස්ථාවේදී වෙනස් කරනවායි කියන එකඟතාවය මත තමයි ඉදිරිපත් කරේ. ඒක තමයි දියවඩන නිලමවරයා තේරීමේ ඡන්ද බලයේ හිමි යුත්තේ කාටද කියන කාරණේ. නමුත් අවාසනාවකට වගේ ඊටමත් හොඳ ලක්ෂණ ගොඩාක් තියෙන මේ 52ම අවසාන මොහොතේ යම් වික්ෂුන් වහන්සේලාගේ විරෝධය මත අපිට නතර කරන්න සිද්ධ වුණා. අපි ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්න බලනවා නැවතත් ක්‍රියාත්මක කරන්න. ඒකම
දරු ඇමතුම අවසන් කරනවා.
ඔව් පළවෙනි වතාවට ශ්‍රී ලංකාවට අපිට එක්සත් ජාතීන් විසින් සම්බන්ධ ඒගොල්ලන් සම්බන්ධ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ඒ සම්මේලනයේ ශ්‍රී ලංකාවේ පවත්වන්න අපිට අවස්ථාවක් උදා කරගත්තා. රටවල් 100කට වැඩිය රටවල් වලින් නියෝජිතයෝ සහභාගි වෙන ඒ ජාත්‍යන්තර වෙසක් දින සමුළුව අපි ලබන අවුරුද්දේ පවත්වන්න බලාපොරොත්තු යොදමින් තියෙනවා. ඒ වගේම 2018 තේරවාදී බුද්ධාගමේ මූලස්ථානය විදියට ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරපු රට විදියට අපේ රටට අභිමානයක් තියෙන ඒ අයිතිය ආරක්ෂා කරගනිමින් 2018 තේරවාදී ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය පවත්වන්නත් අපි කටයුතු කරනවා. ඒ අනුව අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි අපි කාගේත් ඉලක්කයට තමයි අපි ආ යුත්තේ. ඒක තමයි මේ රටේ ජාති ආගම් භාෂා ભેදවලින් තොරව මේ රටේ ජාතික සමගිය අපි ආරක්ෂා කරගන්න ඕනේ. සංහිඳියාව අතුරුදහන් වුණොත් අපි බලාපොරොත්තු වෙන දකින හීන සියල්ලම උඩුසුළඟේ පාවෙලා යනවා. ඉතින් ඒ පිළිබඳව අදහස් දක්වපු සීලු දෙනාට මගේ ස්තුතිය පුද කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
කාලය වැඩිපුර ලබා දීම පිළිබඳව.
බොහොම ස්තුතියි අමාත්‍යතුමා. Honorable Douglas Devananda, you got 12 minutes.
நன்றி சபைகளுக்கு தலைமதாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் வரவு செலவு திட்டத்தின் புத்த சாசன அமைச்சு தபால் தபால் சேவைகள் மற்றும் முஸ்லீம் சமய அலுவல்கள் அமைச்சு சுற்றுலாத்துறை அபிவிருத்தி மற்றும் கிறிஸ்தவ சமய அலுவல்கள் அமைச்சு தொடர்பான எனது சில கருத்துக்களை இங்கு முன்வைக்க விரும்புகின்றேன். இந்த நாட்டில் நீதி அமைச்சராக இருப்பவரே புத்த சாசன அமைச்சராக இருப்பது வரவேற்கத்தக்க ஒரு விடயம் என்றே நான் கருதுகின்றேன். அந்த வகையில் நீண்ட காலமாக தீர்க்கப்படாதுள்ள ஒரு விடயம் தொடர்பில் முதலில் இங்கு அவரது அவதானத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். 1938 சனநாயக்க சமுத்திரம் உருவாக்கப்பட்டதன் பின்னர் அப்போது கட்குகைகளில் வாழ்ந்திருந்த சுமார் 7 ஆதிவாசிகள் குடும்பங்கள் அக்குடும்பங்களது காட்டு வாழ்க்கையை முடிவுறுத்தி அழைத்து வரப்பட்டு விபல பிரதேசத்தில் ரத்கல பகுதியில் குடியமர்த்தப்பட்டு தற்போது சுமார் 78 வருடங்கள் ஆகின்ற நிலையில் அக்குடும்பங்கள் 108 குடும்பங்களாக பெருகிய நிலையில் அக்குடும்பங்களுக்கு அவ்வித அரச உதவிகளும் கிடைக்கவில்லை என கூறப்படுகின்றது. இந்த நிலையில் ஒரு சந்தர்ப்பத்தில் மீண்டும் காட்டு வாழ்க்கைக்கு திரும்பி சென்று விடுவோமோ என்று கூட நினைக்கும் அளவுக்கு அந்த மக்கள் இந்த வாழ்க்கையில் வறுப்படைந்த நிலையே தோன்றியிருப்பதாகவும் தெரிய வருகின்றது. எனவே இந்த மக்களின் தேவையை உரிய அமைச்சர்களுடன் இணைந்து பூர்த்தி செய்வதற்கு முன்வர வேண்டும் என கௌரவ அமைச்சர் விஜயதாச ராஜபக்சே அவருடன் கேட்டுக் கொள்கின்றேன். கடந்த காலங்களில் தென் பகுதிகளில் பல பௌத்த விகாரங்கள் பொருளாதாரமின்மை காரணமாக மூடப்பட்டு வந்த நிலைமை நாம் ஊடகங்கள் வாயிலாக அறிய முடிந்தது. இவை சிறிய விகாரைகளாக இருந்தும் அவற்றால் அந்தந்த பகுதிகள் கிராமங்கள் மத கலாச்சார பண்பாட்டு விழுமியங்களால் கட்டி எழுப்பப்பட்டு வந்தன என்பது உண்மையே. எனவே இந்த நிலைமைகள் தொடராமல் அந்த கட்டமைப்பினை உறுதிப்படுத்துவதற்கு உரிய நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் என்று கேட்டுக் கொள்வதோடு இந்த நாட்டில் எந்த ஒரு இடத்திலும் கௌதம புத்த பெருமானின் சிலைகள் வைப்பதற்கு அந்த மதத்தை வழிபடுவதற்குரிய முழுமையான உரிமை இருக்கின்றது என்பதை நாம் ஏற்றுக்கொள்கின்றோம். ஆனால் அந்த மதத்தை வழிபடும் மக்கள் இல்லாத பகுதிகளில் வேறு மத மக்கள் வாழும் நிலைமையில் அவர்களை அச்சுறுத்தும் வகையில் இந்த சிலைகளை வைப்பதே தற்போது ஒரு முரண்பாட்டு நிலையை எமது சமூகங்களுக்கிடையே ஏற்படுத்தி வருகின்றது என்பதையும் மதங்களுக்கிடையிலான சமத்துவங்கள் பேணப்பட வேண்டும் என்பதையும் இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். குறிப்பாக கூறப்போனால் இவ்வாறான சிலரது செயல்கள் காரணமாக கௌதம புத்த பெருமானின் சிலை என்பது ஒரு ஆக்கிரமிப்பின் அடையாளம் என ஒரு சாரார் நினைக்கும் அளவுக்கு மாறியிருப்பதால் கௌதம புத்த பெருமானின் மகிமை மதிக்கப்பட வேண்டிய நிலையில் அது சில இனவாதிகளின் குறுக்கு சீலாபங்களுக்கு பயன்படுத்தப்பட்டு அவரது மகிமை புறக்கணிக்கப்படுகின்ற நிலையே காணப்படுகின்றது. தேசிய நல்லிணக்கம் தொடர்பில் இந்த அரசு கொண்டுள்ள சிந்தனைகளை இவ்வாறான செயல்பாடுகள் சிதைப்பதாகவே இருக்கின்றது என்பதால் இவ்வாறான செயல்பாடுகள் தடுக்கப்பட வேண்டும் எனவும் கேட்டுக் கொள்கின்றேன். குறிப்பாக கடந்த யுத்த காலத்தில் கூட நைனாதீவு விகாரையும் ஜால் நகரில் உள்ள நாகவிகாரையும் மக்கள் தமிழ் மக்கள் பாதுகாத்து வந்துள்ளனர். குறுகிய சுயலாபங்களுக்காக சிலர் நாகவிகாரையை உடைத்த போதிலும் அது பின்னர் உரிய முறையில் கட்டியெழுப்பப்பட்டு இன்றும் எமது மக்கள் அந்த விகாரைக்குரிய கௌரவத்தை வழங்கி பேணி வருகின்ற இந்த நிலையை நாடங்களும் பின்பற்ற வேண்டும் என்று விரும்புகின்றேன். கௌரவ குழுக்களின் பிரதி குழுக்களின் சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, தபால் சேவைகள் முஸ்லீம் சமய அலுவல்கள் அமைச்சு தொடர்பில் சில கருத்துக்களையும் இங்கு நான் முன்வைக்க விரும்புகின்றேன். எமது நாட்டின் பொதுமக்களுடன் பரிச்சயமான மிக முக்கிய துறையான தபால் சேவையானது இன்றைய பல்வேறுபட்ட தகவல் தொழில்நுட்ப வளர்ச்சி காரணமாக பிரபலமாகாத நிலைக்கு தள்ளப்பட்டிருந்தாலும் அதன் முக்கியத்துவத்தின் அவசியம் தொடர்ந்தும் எமது மக்களுக்கு இருப்பதாகவே கருதுகின்றேன். அந்த வகையில் இத்துறையானது மேலும் மேலும் நவீனமயப்படுத்தலுக்கு தொடர்ந்து முற்படுத்தப்பட வேண்டியது அவசியமாகும். இந்த நிலையில் வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் இத்துறை சார்ந்த சில தேவைகள் இங்கு முன்வைக்கலாம் என நினைக்கின்றேன். யாழ் தபால் அலுவலகத்தில் மெயில் கொண்டு செல்லும் ஒரே ஒரு திறமற்ற வாகனமே இருப்பதால் ஒரு புதிய வாகனம் ஒன்றை வழங்குமாறும் மின்சாரம் தடைப்பட்ட நேரத்தில் பயன்படுத்த ஒரு மின்புறப்பாக்கி தேவை என்பதையும் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். மேலும் யுத்தத்திற்கு முன்னர் முல்லைத்தீவில் அமைந்திருந்த தபால் அதிபருக்கான அலுவலகத்தை அங்கு மீள அமைப்பதற்கு வருமானம் அமைப்பதற்கும் வருமானம் கூடிய தபாலகங்களை தரமுயர்த்துவதற்கும் உபதபால் அதிபர்களாக கடமையாற்றுவோர் பல்வேறு சிரமங்களை எதிர்நோக்கி வருவதால் அவர்களுக்கான வீட்டு வசதிகள் தொடர்பிலான பிரச்சனைகளை தீர்ப்பதற்கும் சிற்றூழியர்களுக்கான வெற்றிடங்களை நிரப்புவதற்கும் அவர்களுக்கான பதவி உயர்வுகளை வழங்குவதற்கும் உயர் அதிகாரிகளுக்கான வெற்றிடங்களை நிரப்புவதற்கும் மேலதிக சீருடைகள் தபால் பணியாளர்களுக்கு வழங்குவதற்கும் தரமான மலை அங்கிகளை வழங்குவதற்கும் போதிய அளவிலான துவிச்சக்கர வண்டிகளை வழங்குவதற்கும் உடன் நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்றும் கௌரவ அமைச்சரோடு கேட்டுக் கொள்கின்றேன். அத்துடன் கடந்த கால யுத்தம் காரணமாக வடக்கில் 6 உப தபாலகங்கள் இதுவரையில் மீள திறக்கப்படாதுள்ளன. அவை தொடர்பிலும் மக்கள் தற்போது அதிக அளவில் மீள குடியமர்த்தப்பட்டு வருவதால் அக்குடியேற்றங்களின் தேவைகளுக்கு ஏற்ப வடக்கு மாகாணத்தில் புதிய தபாலகங்களை திறப்பது குறித்தும் அவதானம் செலுத்துமாறும் கேட்டுக் கொள்கின்றேன். மேலும் நேரம் என கூறியதா இருக்கிற அப்படின்னா நீங்கள் உங்கள நேரத்தில் நன்றி. மேலும் யாழ் மாவட்டத்தை பொறுத்த வகையில் 14 தபாலகங்கள் இன்னும் தனியார் கட்டிடங்களிலேயே இயங்கி வருவதால் இவற்றிற்கான கட்டிட ஏற்பாடுகளுக்கான நடவடிக்கைகள் எடுக்கும்படியும் கேட்டுக் கொள்வதுடன் இதற்கு முன்னர் எமது நாட்டில் முஸ்லீம் சமய அலுவல்கள் அமைச்சினால் முஸ்லீம் கலைஞர்கள் இலக்கியவாதிகளுக்கு விருதுகள் மற்றும் நிதி கொடைகள் வழங்கி கௌரவிக்கப்பட்டதை போல் இன்று சமூகத்தில் இருக்கின்ற முஸ்லீம் கலைஞர்கள் மற்றும் இலக்கியவாதிகளை ஊக்குவிப்பதற்கும் கௌரவிப்பதற்கும் மேலும் பள்ளி வாயில்கள் தோறும் மத்ராஸ்கள் மூலமான கல்வி முறையை கட்டியெழுப்பும் முகமாகவும் அதனை ஊக்குவிக்கும் முகமாகவும் அந்த கற்க நெறிகளை போதிக்கின்ற மௌலவிமாருக்கு ஒரு மாதாந்த ஊதிய தொகையை தொடர்ச்சியாக வழங்குவதற்கும் நடவடிக்கை எடுக்கும்படியும் கௌரவ அமைச்சர் ஹலீம் அவர்களை கேட்டுக் கொள்கின்றேன். அடுத்து சுற்றுலாத்துறை அபிவிருத்தி மற்றும் கிறிஸ்தவ சமயம் அலுவலர்கள் அமைச்சர் தொடர்பில் எனது சில கருத்துக்களை முன்வைக்க விரும்புகின்றேன். இலங்கையில் தற்போது சுற்றுலாத்துறை பயணிகள் வருகையில் குறிப்பிடத்தக்க வளர்ச்சி காணப்படுகின்றது. அதே நேரம் கிறிஸ்தவ சமயம் அலுவலர்கள் அமைச்சை பொறுத்தவரையில் அமைச்சர் அவர்கள் 1000 கூட்டங்களில் தொடர்ந்தும் கலந்து கொண்டு வருவதால் பாரபட்சமற்ற வகையில் அனைத்து பகுதிகளுக்குமான சமய அலுவலர்களை அவர் முன்னெடுத்து வருகின்றார்.
அந்த அமைச்சர் ஜோன் 4 minutes
அலுவலர்கள் அவர்கள் முன்னெடுத்து வருகின்றார்கள். அந்த வகையில் அவர்களை பாராட்டு தெரிவிக்கின்ற அதே வேளையில் தற்போது அதிகரித்து வரும் சுற்றுலா பயணிகள் வளர்ச்சி பெற்று வருகின்ற எமது சுற்றுலாத்துறையின் விரிவாக்கம் மேம்பாடு கருதி வடக்கின் சுற்றுலா தலங்களையும் மேம்படுத்த வேண்டியுள்ளது. வடக்கு நோக்கிய அதிக அளவிலான சுற்றுலா பயணிகளை ஈர்ப்பதற்கு இந்த ஏற்பாடுகள் அவசியமாகும் என கருதுகின்றேன். குறிப்பாக வெளிநாடு மற்றும் உள்நாட்டு சுற்றுலா பயணிகள் குறிப்பாக கூட்டாக வருவோர் உட்பட வடக்கின் கரையோர பகுதிகளை அதிகமாக நாடி வருகின்றனர். இந்த பகுதிகளிலே அதிக காலத்தை செலவிடுகின்றனர். குறிப்பாக யாழ்ப்பாணத்தில் சாட்டி மற்றும் கஷூரநாபி கடற்கரைகள் காரநகர் கடற்கோட்டை காங்கேசுந்தர கடற்கரை பருத்துறை நெடுந்தீவு நயினாதீவு போன்ற இடங்கள் இவற்றில் முக்கியமும் பெறுகின்றன. எனவே இந்த இடங்களை அதிக அளவில் அபிவிருத்தி செய்வதற்கும் அதே நேரம் தற்போதைய நிலையில் நெடுந்தீவு நயினாதீவு போன்ற தீவு பகுதிகளை நோக்கி செல்லும் சுற்றுலா பயணிகளின் எண்ணிக்கை அதிகரித்துள்ளதால் அதற்கேற்ப படகு போக்குவரத்து வசதிகளை மேற்கொள்வதற்கும் அந்த பகுதிகளில் விடுதிகள் மற்றும் சிறந்த உணவு வகைகளை அவர்கள் பெற்றுக் கொள்வதற்கும் உரிய ஏற்பாடுகள் செய்யப்படுவது அவசியமானதுள்ளது என்பதை இங்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். வடக்கில் மேலும் பல சிறந்த இயற்கை செழிப்பு இடங்கள் உள்ளன. அவற்றையும் இனங்கண்டு அபிவிருத்தி செய்வதற்கு கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்றும் கேட்டுக்கொண்டு உங்களுக்கு கொஞ்ச நேரம் இருக்கு, என்னுடைய நேரத்தில் நீங்கள் பதில் சொல்லலாம். நீங்கள்
இந்த துவிச்சக்கர வண்டி சம்பந்தமாக நீங்கள் கேள்வி எழுப்பினீர்கள்.
இது சம்பந்தமாக துவிச்சக்கர வண்டி எல்லாம்
விஷயமாக இந்த நினைக்கிறேன் ஒரு பெரிய இடைவெளிக்கு பிறகு இம்முறை நாங்கள் சுமார் 8 வருட கால இடைவெளிக்கு பிறகு இம்முறை நாங்கள் எல்லா தபால் அலுவலகம் தேவையான துவிச்சக்கர வசதியை பெற்றுக்கொள்ள இருக்கின்றோம். அதே நேரம்
சில தபால் நிலையங்களில் வாகன வசதி குறைவாக இருக்கின்றது. அது சம்பந்தமாகவும் முறை விசேடமாக யாழ்ப்பாண தபாலத்துக்கு ஒரு வாகனத்தை நாங்கள் பெற்றுக்கொள்ள கொடுக்க நடவடிக்கை எடுத்துள்ளோம்.
பழைய வாகனம் ஒன்றுதான் இருக்குது,
அதான்
அடிக்கடி புதிய வாகனம்
ஒன்று,
அந்த மின்சார தடை அடிக்கடி ஏற்படுது.
ஆமாம்,
அதுக்கு ஒரு மின் பிறப்பாக்கி ஒரு ஜெனரேட்டர் ஒன்றையும் கொடுக்க மாட்டா நல்லது. நன்றி, நன்றி.
Honorable Kanchan Vijayasekhar.
சுதீகரு மூலாசனே சபாபத்துமனி, அத்தவசே புத்தசாசன அமாத்தியான்சியத் இவகேம தபல் அமாத்தியான்சியத் சஞ்சாரக அமாத்தியான்சே வசேஷ பிடிமந்தவ யோஜனா கீப்பியாக் பமனாக் இதிரி பத்கரான்ன காலவேலா லபாகன்னோ விசேஷம் சஞ்சாரக அமாத்தியான்சே கரு சபாபத்துமனி, 2009 அவுருத்தே மிரட்டே அவுருது திகக யுத்தே அவசானின் பசுவ விசேஷம் மே ரட்டே பலாபுருத்து திபுனே மே ரட்டே ஆர்த்திகே சக்திமத் கரன்ன பிரதானம கர்மாந்திய ஹரித்தமாய் சஞ்சார கர்மாந்திய தியுனு கரலா ஏதுலிங் விதேச வினிமய ரட்டர் லபாகனீமட்டத் ஏவகேம ரட்ட அத்துலே ரகிரக்ஸா பீகர்ண க்ரமவேதியா கதிகிரீம் சனா. கரு சபாபத்துமணி 2009 அவுருத்தே இந்தலா மே தக்வா அப்பி லங்காவே சஞ்சார கர்மாந்திய திஹா பலுவம விசேஷம் 2012-2013 කියන වර්ෂවල සීග්‍රෙන් සංචාරක කර්මාන්තය දියුණු වෙන රටක් හැටියට ශ්‍රී ලංකාව ඉදිරියට ආව කියන එක සංඛ්‍යා ලේඛනවල මනාව ඔප්පු වෙන කරුණක්. විශේෂයෙන්ම අද ගරු ඇමතුමා ප්‍රකාශයට පත් කරා එතුමාගේ ඉලක්කය වෙන්නේ ලබන වර්ෂයේ වෙන විට මිලියන 2.5 සංචාරක ප්‍රමාණයක් සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමට කියලා. නමුත් ගරු සභාපතිතුමනි අපිට ගැටලුවක් තියෙනවා. පහුගිය අවුරුදු 4 ඇතුලේ සංචාර කර්මාන්තයේ දියුණුවක් අපි දැක්කත් අද වෙන විට අපිට ගැටලුවක් තියෙනවා සංචාර කර්මාන්තය ඉදිරියට තවත් දියුණු කරන්න සංචාර කමාත්‍යංශය මගින් හෝ නැත්නම් මේ රජයේ කියන වැඩපිළිවෙල තුළ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද කියන ගැටලුව තියෙනවා. මොකද සංචාර කර්මාන්තය පමණක් නෙවෙයි ඕනම ශේෂ්ත්‍රයක් දියුණු කරන්න අපි දන්නවා යටිතල පහසුකම් දියුණු කිරීමේ අවශ්‍යතාවයත් තියෙනවා. ගරු සභාපතිතුමනි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ ඒ අරමුණු වෙත යන්න තමයි විශේෂයෙන්ම යටිතල පහසුකම් දියුණු කරන්න සෑම දිස්ත්‍රික්කයකට මේ අවශ්‍ය පහසුකම් ලබා දුන්නේ. විශේෂයෙන්ම අපේ තියෙන එක ගුවන් තොටුපළක් පමණකින් සංචාර කර්මාන්තේ වගේම ආර්ථිකය දියුණු කරන්න බැරි බව දන්න නිසා තමයි මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය වැනි මෙවැනි දැවැන්ත ව්‍යාපෘති වෙනුවෙන් එදා දවසේ මුදල් වෙන් කරේ. ඒ වගේම ක්‍රීඩාංගණ වෙනුවෙන් මේ සංචාර කර්මාන්තේ දියුණු වෙනුවෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කරේ. නමුත් අද දවසේ වෙන විට ඒ ආරම්භ කරපු ව්‍යාපෘති පවා අද අතරමඟ නවත්වලා දමන්න මේ ආණ්ඩුව කටයුතු කිරීම තුලින් මම විශ්වාස කරන්නේ ලබන අවුරුද්දේ මිලියන 2.5ක් වෙන සංචාර ප්‍රමාණයක් ගෙන්වන්න ඉලක්ක කරත් ඉන් ඔබට යන්න පුළුවන් වෙන ප්‍රතිපත්තියක් මේ තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද කියන සැකය අපි තුල තියෙනවා. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, ඒ වගේම මම අවධානයට යොමු කරනවා අද දවසේ වෙන විට සංචාර කර්මාන්තේ නියලා ඉන්න විශාල පිරිසකට අද ගැටලු ගණනාවකට මුහුණ දෙන සිද්ධලා තියෙනවා. යටිතල පහසුකම් එක ගැටලුවක් වගේම නොයෙකුත් අධිකාරි වෙත යන විට බලපත්‍ර ලබා ගැනීමේදී නොයෙකුත් ගැටලුවට අද මුහුණ දෙන සිද්ධලා තියෙනවා. අද අපි දන්නවා මේක අපේ ආණ්ඩුව කාලෙත් සමහරලාට යම්කිසි ආකාරයකට වුණා. නමුත් අද දවසේ වෙනට ඒක ඉතත් වැඩිය සිදුන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි දන්නවා නියෝජ්‍ය අමාත්‍යතුමත් ඉන්න වෙලාවේ සංචාරක අමාත්‍යංශේ අද අර සංචාරක අලුතෙන් ආරම්භ කරන කර්මාන්තවලට අලුතෙන් ආරම්භ කරන හෝටල් වලට අද බලපත්‍ර ලබා ගැනීමට යෑමේදී විශාල ගැටලු ගණනාවකටද මුහුණ දෙන සිද්ධලා තියෙනවා. සමහරලාට වන් ස්ටොප් කියන අර න්‍යාය යටතේ සංචාරක කර්මාන්තේ දියුණු කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන සැලසුම් කරලා තිබුණට ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි අද එක තැනකට ගිහිල්ලා මේ කටයුත්ත කරගන්න බැරි වෙලා තියෙනවා. අද වන් ස්ටොප් කියන ඒ න්‍යාය ක්‍රියාත්මක වුණාට ක්‍රියාත්මක වෙන්න යෝජනා කරලා තිබුණට අද දවසේ මම හිතන්නේ අද ආයතන ගණනාවකට විශේෂයෙන් ප්‍රාදේශ සභාවට නාගරික සංවර්ධන අධිකාරියට ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒ වගේම ආයෝජන මණ්ඩලයට සුරාබදු කාර්යාලයට සංචාරක දෙපාර්තමේන්තුවට මෙවැනි ආකාරයේ අර වන් ස්ටොප් නෙමෙයි අත්‍තර නන් ස්ටොප් බවට පත් වෙලා තියෙනවා. අද සංචාර කර්මාන්තේ පවත්වාගෙන යන කටයුතු කරන්න බලපත්‍රයක් ලබා ගැනීම මම දන්නේ සමහරලාට එක තැනකට ගිහිල්ලා කරගන්න පුළුවන් කොහේරි තියනවද කියලා එක ක්‍රමවේදයකින් කරන්න පුළුවන් තැනක් තියනවද කියන ගැටලුව අද පතුලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ගරු ඇමතුමාගේ නියෝජ්‍ය ඇමතුමාගේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම සංචාර කර්මාන්තේ නියලා ඉන්න මේ ඔවුන්ට තියෙන බලපත්‍රවල ගැටලු, විශේෂයෙන්ම ඉදිකිරීමේ ගැටලුවල්දී මම දන්නවා ගරු නියෝජ්‍ය ඇමතුමනි බොහෝ වෙලාවට නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය දුන්නට සමහරලාට ප්‍රාදේශ සභාවෙන් අනුමැතිය ලබා දෙන්න තිය අවස්ථා තියෙනවා. ප්‍රාදේශ සභාවෙන් අනුමැතිය දුන්නම නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒ සඳහා අවසරය නොදෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මෙවැනි ගැටලු ගණනාවකටද මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි වෙරළාසන්නේ ගත්තම මගේ මම නියෝජනය කරන දිස්ත්‍රික්කේ මාතර දිස්ත්‍රික්කේ අද ගත්තම බලපත්‍ර ලබා ගැනීමේ ලොකු ගැටලුවක් හා සේවාවන් ලබා ගැනීම ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. නමුත් අද බදු ගෙවන තත්ත්වෙම පත් වෙලා තියෙනවා. ප්‍රාදේශ සභාවට බදු ගෙවනවා, ආණ්ඩුවට බදු ගෙවනවා, සමහරලාට කුණු එකතු කරගන්න ක්‍රමවේදයක් නැහැ. සමහරලාට බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. අපි දන්නවා සමහරලාට මත්පැන් නලවිහල් වලට අද විශාල වශයෙන් බදු ගහලා තියෙනවා. නමුත් අපි දන්නවා මත්පැන් නලවිහල් ඕන තරම් තියෙනවා සමහර සංචාරක නිකේතනවල බලපත්‍ර නැතුව කරගෙන යන ඕන තරම් තියෙනවා. සමහරලාට එක එක පුද්ගලයන්ට අත යටින් යම් කිසි මුදලක් දීලා පවත්වාගෙන යන කර්මාන්ත ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ සියලු දේ එක නීති රාමුවකට ගෙන යා යුතුයි. මගේ නම් පෞද්ගලික හැඟීම ගරු සභාපතිතුමනි අද යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් මේ සංචාරක නිකේතන සියල්ලටම ඒක ක්‍රමවේදයකට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කර යුතුයි. මේක යෝජනා කර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රජයේ විශේෂයෙන් ප්‍රාදේශ සභාවතුලින් යම් කිසි බලපත්‍ර ප්‍රමාණයක් ලබා දීලා ඒ ආදායම රජයට ලබා ගන්න. නමුත් මේ ලැබෙන ආදායම අද කොහෙටද යන්නේ කියන ගැටලුවද මතුවලා තියෙනවා. අද ප්‍රාදේශ සභා අකර්මණ්‍ය වීම තුලින් විශේෂයෙන්ම මිරිස්ස ඒ වගේම තලල්ල මේ ප්‍රදේශවල ඒ වගේම රට වටේම තියෙන සංචාර කර්මාන්ත වල අද දවසේ අද බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් කියලා තියෙනවා. තමන්ගේ තියෙන සේවාවන් ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉටු කරගන්න බැරිලා තියෙනවා. අද කුණු එකතු කරගන්නේ කොහොමද, කුණු ටික අද ඉවත් කරගන්නේ කොහොමද කියන ගැටලුවද මතුවලා තියෙනවා. ඒ නිසා මේ තුලින් මම හිතනවා සංචාර කර්මාන්තය දියුණු කරන්න නම් මේ සේවාවන් ශක්තිමත් කරලා යටිතල පහසුකම් ශක්තිමත් කිරීම ඇරෙන්න සංචාර කර්මාන්ත ඉදිරියට දියුණුවක් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. ඒ වගේම තමයි මුලස වෙන ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම සංචාර කර්මාන්තේ අපි දන්නවා පහුගිය කාලේ අපිට නොතිබුණු භූමි ප්‍රදේශයක් අපිට එකතුලා තියෙනවා. 2009 පස්සේ උතුරු නැගෙනහිර අපිට මේ රටට අලුතෙන් එකතු වෙච්ච කොටසක් වගේ තමයි එකතුලා තියෙන්නේ. මේ තුලත් අපිට සංචාර කර්මාන්ත දියුණු කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම බුද්ධ ශාසන ඇමතුමත් ඒ වගේම කතෝලික කටයුතු ඇමතුමත් මුස්ලිම් ආගම කටයුතු ඇමතුමත් ඉන්න වෙලාවේ මම හිතනවා මේ ආගමික සිද්ධාස්ථාන පවා මම කියන්නේ මේ බලපත්‍ර ලබා දීලා
ඔබතුමාට තව විනාඩි 5ක් තියෙනවා. නමුත් දිවාහාරයට ඉස්සෙල්ලා විනාඩි 2කින් අවසන් කරන්න ඕනේ. විනාඩි 5 ගන්නවද දිවාහාරයෙන් පස්සේ?
5ක් ගන්නම් දිවාහාරයෙන් පස්සේ. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේ ආගමික සිද්ධාස්ථාන පවා සංචාරකයන්ගේ ආකර්ෂණ දිනා ගන්න ස්ථාන බවට පත් කරන්න පුළුවන්. අපි දන්නවා අද ආගමික සිද්ධාස්ථාන ගත්තම රට වටේම සමහරවල් සුවිශේෂී ස්ථාන තමයි මේ ආගමික සිද්ධාස්ථාන පිහිටලා තියෙන්නේ. සමහරවල් අපි පන්සල් ගත්තත්, කෝවිල ගත්තත්, මුස්ලිම් පල්ලිය ගත්තත් මේ සියලු ස්ථාන සංචාරක කර්මාන්තයත් එක්ක බද්ධ කරලා විශේෂම ලෝකෙට අපිට පෙන්වන්න පුළුවන් සංස්කෘතියක්, අභිමානයක් තියෙන රටක් හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙනුත් ඔබේ අවධානය ගරු සභාපතිතුමනි යොමු කරනවා. විශේෂයෙන්ම කාල වේලාව අඩු නිසා දිවා ආහාරයෙන් පසුව අනෙකුත් අමාත්‍යංශ දෙක පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂම සංචාරක අමාත්‍යංශයේ ගරු ඇමතුමාටත් නියෝජ්‍ය ඇමතුමාටත් මේ බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය ක්‍රමවත් කරන්න පුළුවන් නම් මම දන්නේ විද්‍යාත්මක අනුව විෂය බෙදනවා කියන එක තමයි ඔබතුමන්ලාගේ ප්‍රතිපත්තිය වුණේ කැබිනට් මණ්ඩලයේ පත් කිරීමේදී. නමුත් සංචාරක මණ්ඩලය එක පැත්තක, ඒ වගේම මුදල් අමාත්‍යංශ එක පැත්තක, සුරාබදු දෙපාර්තමේන්තුව තව පැත්තක, නාගරික සංවර්ධන අධිකාරිය තව පැත්තක මෙවැනි අමාත්‍යංශ ගණනාවකට වෙන් වෙද්දී අර සංචාර කර්මාන්තයේ ආරම්භ කරන්න ඉන්න පුද්ගලයාට උනත් ගැටලුවක් එනවා. මේ ගත කරන වේලාව ගත කිරීම තුළ ඔවුන්ගේ කර්මාන්තනේ ඔවුන්ට යම්කිසි ආයෝජනයක් කරනවා නම් ඒ ආයෝජනයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. ඒ නිසා පහුගිය කාලේ අපි දන්නවා සංචාරක පුර ගැන කතා කරා. විශේෂයෙන්ම හික්කඩුව වෙරළ තීරය, මිරිස්ස වෙරළ තීරය ගැන කතා කරා. ඒ අපි දැක්ක ආරක්ෂක ලේකම්තුමා, හිටපු ආරක්ෂක ලේකම්තුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැදිහත් වෙලා මේ සංචාරක පුරයන් ගණනාවක් වෙනුවෙන් අවසර මන්තිරු හදලා දුන්නා. ඒ වගේම අවශ්‍ය පහසුකම් ලබා දෙන්න
අවසන් කරන්න
පහසුකම් ලබා දෙන්න ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරා. නමුත් අද ඒ සියලු තත්වයන් අද ඇනහිටලා තියෙනවා. විශේෂයෙන්ම මම දන්නේ ගරු ඇමතුමා ඔබතුමා පහුගිය කාලේ අපි දැක්ක හදපු මන්තිරු ගලෝප් එක උනේ. අලුතෙන් මන්තිරු හදන එක නෙමෙයි. එනිසා මෙවැනි තත්ත්වයන් තුලින් සංචාරකයන් ආකර්ෂණය කිරීමට වැඩිය සංචාරකයන් වෙනත් ප්‍රදේශවල යන එක තමයි සිද්ධ වෙන්නේ කියන එක මතක් කරමින් සංචාරක කර්මාන්ත දියුණුවෙන් ඔබතුමාලා දෙපළට සුබ පතමින් මම නිහඬනවා.
ගරු සභාව දිවා ආහාරයේ එක දක්වා දවල් එක දක්වා අත්හිටවනවා.